මනසත් මසසත් එකසේ සුදීප්ත කරමින් මෝහන්දකාරේ අඳුරු තිමිරපට විනිවිදින්නට ඇසෙනා සම්බුද්ධ භාෂිතය බෞද්ධයා ගුවන් විදුලි ධර්ම දේශනාව.
සම්මා සම්බුදු සරණයි. සුපින්වත් ඔබ සියලු දෙනාටම බෞද්ධහා ගුවන් විදුලිය නිරන්තරයෙන් ඔබ වෙත සම්නිවේදනය කරන දායකත්ව ධර්මදේශනාව පැවැත්වීම උදෙසා අද මෙම උතුම් ධර්ම සභා මණ්ඩපයට වැඩම කොට වදාළ ගෞරවනීය දේශකයාණන් වහන්සේ කුරුණෑගල ඇහැටුවැව කදුරුවැව ධර්මරාජගල ආරණ්‍ය සේනාසනාධිපති මහාවිහාරීය ශ්‍රී විනයාලංකාර ශ්‍රාවක සභාවේ ගරු අනුශාසක පූජ්‍යපාද නාවල ධම්මානන්ද ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප සියලු දෙනාමෙක්ව සාදුනාදයක් පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. අද මෙම උතුම් සද්ධර්ම දේශනාවේ තමන්ගේ සැදැහැති දායකත්වයගෙන කටයුතු කරන්නේ බදුල්ල හාලියල දහයකන්වේ පදිංචි විශ්‍රාමලත් ගුරු දෙපළ වන YMPB යාපා සහ MRM හීන්මැණිකේ මහත්මියතුළු එම පවුලේ සුපින්වත් පිරිස විසිනුයි. එසේනම් සුපින්වතුනි, අප සියලු දෙනාම ධර්මදේශනාව ශ්‍රවණයට මත්තෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. ඒ සඳහා සාදුනාදයක් පවත්වා තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
සරණාගමනං සම්පුන්නං
ආමබන්තේ
පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අපමාදේන සම්පාදේ තබ්බං.
සාදු සාදු.
සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතං ච පන භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ඉධ භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු තේ
සාදු සාදු සාදු
ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී ශාරඥ රාජෝත්තමයාණන් වහන්සේ විසින් දේශනා කරන්ට යෙදුණු මහා සතිපට්ඨාන සූත්‍රයේහි සඳහන් පාඨයක් මාතෘකා වශයෙන් ප්‍රකාශ කරන්ට යෙදුණේ අද මේ පින්වත් සෑම දෙනාම බෞද්ධයා නාලිකාව මගින් ශ්‍රවණය කරන මේ ධර්මානුශාසනාව සඳහා අප විස්තර කරන්නට බලාපොරොත්තු වෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයේහි සඳහන් වන ධම්මානුපස්සනා සතිපට්ඨානයට අයත් නීවරණ පර්වය පිළිබඳ විස්තරයකුයි. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි හැම දෙනාම, කියන්නේ ගිහි පැවිදි ශ්‍රාවක ශ්‍රාවිකා, අපි හැම දෙනාම පුරුදු පුහුණු කළ යුතු උතුම් ධර්මතාවක් තමයි සිහිය. සීලේහි පිහිටා සසර දුකින් නිදහස් වන්නට උත්සාහවන්ත වෙමින් තමන්ගේ ජීවිතය නිවන දෙසට යොමු කරගෙන ගත කරන ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැම දෙනා විසින්ම මේ සිහිය නැමැති ධර්මතාව පුරුදු පුහුණු කරන්න ඕනේ. පාලියෙන් සිහියට කියන්නේ සති කියලයි. සති නැත්තම් සිහිය කියලා කියන්නේ මොකද්ද? මේ අය අහලා තියෙන්නේ කොහොමද සිහියෙන් යුක්ත වෙන්න, සිහිය පිහිටුවා ගන්න කියලා අපි නිරන්තරයෙන් කියනවා, අහනවා. එතකොට මේ අය මොකද්ද අහලා තියෙන්නේ, මොකද්ද දන්නේ මේ සිහිය කියලා? සමහරවල්ලාට කියනවා අසිහියෙන් වැඩ කරන්න එපා, සිහි කල්පනාවෙන් වැඩ කරන්න එහෙම කියලා. මොකද්ද මේ සිහිය නැත්තම් සතිය කියලා කියන්නේ? ධර්මයේ සතිය කියලා කියන්නේ අකුසල ධර්මයන්ගෙන් හිත මුදවාගෙන කුසල ධර්මයන්හි නිරතුරුවම හිත පවත්වා ගන්නා ධර්මතාවට කියනවා සතිය නැත්තම් සිහිය කියලා. පැහැදිලිනේ? එතකොට සිහිය කියලා කියන්නේ, සතිය කියලා කියන්නේ ධර්මයේ අකුසල ධර්මයන්ගෙන් හිත මුදවාගෙන කුසල ධර්මයන් තුළ හිත රඳවා ගන්නා ගුණයටයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ගුණය, මේ ධර්මතාව ගිහි පැවිදි හැමදෙනා විසින්ම පුරුදු පුහුණු කළ යුතු එකක්. දැන් මේ සති කියන ධර්මතාව ධර්මයේ අභිධර්මයට අනුව විස්තර කරන ආකාරය දිහා බලනකොට අපට පැහැදිලි, සතිය නැති වුණොත්, සිහිය නැති වුණොත් මොකද්ද අපට වෙන්නේ කියලා. දැන් සති කිවි අකුසල ධර්මයන්ගෙන් හිත මුදවාගෙන කුසල ධර්මයන්හි හිත පිහිටුවා ගැනීමයි කියලා කියවනේ. එතකොට සතිය නැති වුණොත්, සිහිය නැති වුණොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? හිත નિરાයාසයෙන්ම පවතින්නේ අකුසල ධර්මයන් තුල. ආන්න ඒකයි සතිය නැත්තම් සිහිය නැති වුණොත් වෙන දේ. අකුසල ධර්මයන් තුල තමයි හිත පවතින්නේ. එතන අකුසල ධර්මයන් තුල හිත පවතිනවා නම් ඒකින් වෙන්නේ මොකද? කාය දුෂ්චරිත, වාග් දුෂ්චරිත, මනෝ දුෂ්චරිත නිතර සිද්ධ වෙනවා, බහුල වශයෙන් සිද්ධ වෙනවා. කාය දුෂ්චරිත, වාග් දුෂ්චරිත, මනෝ දුෂ්චරිත බහුල වශයෙන් ජීවිතයක සිද්ධ වුණොත් ඊළඟට මොකද වෙන්නේ? අපි දන්නවා චේතනාත්මකව සිද්ධ වෙන කර්ම වඳ නැහැ. ඒවට විපාකයක් තියෙනවා. එතකොට කයින්, වචනෙන්, සිතින් දුෂ්චරිත බහුල වුණොත්, කාය දුෂ්චරිත, වාග් දුෂ්චරිත, මනෝ දුෂ්චරිත බහුල වුණොත් ඒකට විපාකයක් තියෙනවා. ඒකේ විපාකය ලැබෙන්නේ කොයි වගේ තැන්වලදීද? ඔව්, කාය දුෂ්චරිත, වාග් දුෂ්චරිත, මනෝ දුෂ්චරිත වල විපාක ලැබෙන්නේ කොහෙදීද? අහලා නැහැ. දන්නේ නැහැ. ඔපොතේ ඔයගොල්ලෝවත් දන්නේ නැහැ. කාය දුෂ්චරිත වල විපාක දෙන්නේ කොහෙද? මොනවාද කාය දුෂ්චරිත කියන්නේ? කියන්න බලන්න පුතේ. ඔව්, ප්‍රාණඝාතය, සතුන් මරණ එක, හොරකම් කරන එක, කාමයන්හි වර්ධව හැසින්න එක, මේවා කාය දුෂ්චරිත. වාග් දුෂ්චරිත කියන්නේ මොනවද? වචනයෙන් සිකරන වැරදි අකුසල්. මොනවද? බොරු කියන එක, කේලාම් කියන එක, පරුෂ වචන, හිස් වචන කියන එක. මනෝ දුෂ්චරිත කියන්නේ මොනවද? සිතින් සිදුවෙන අකුසල්නේ. මොනවද? අන්සතු දෙයට ඇති කරගන්න දැඩි ලෝභය, අවිජ්ජා කියලා කියනවා, විසම ලෝභය. ඊළඟට ව්‍යාපාද, වෛරය, මිත්‍යා දෘෂ්ටිය, මෙන්න මේවා මනෝ දුෂ්චරිත. එතකොට මේ කාය, වාක්, මනෝ දුෂ්චරිතවල විපාකේ ලැබෙන්නේ කොහෙදද? මේ අය අහලා තියෙන්නේ කොහොමද පුතේ? කොහෙද? අන්න හරි, නිරේ විපාක දෙනවා. තව කොහෙද? තිරිසං අපාය විපාක දෙනවා. තව කොහෙද? ඔව්, අසුර ලෝකී විපාක දෙනවා. තව කොහෙද? ප්‍රේත ලෝකී විපාක දෙනවා. සතර අපාය තමයි විපාක දෙන්නේ. හරිද? ඔන්න බලන්න දැන් මේ පිළිවෙලට යන හැටි. සතර අපායේ විපාක දෙන විදිහේ කාය දුෂ්චරිත, වාග් දුෂ්චරිත, මනෝ දුෂ්චරිත සිද්ධ වෙන්නේ කුමක් නිසාද? සිහිය නැතිකම නිසා. තේරුණා? එතකොට අපි සිහිය හොඳට පුරුදු පුහුණු කළොත් එතකොට වෙන්නේ මොකද්ද? අකුසල ධර්මයන්ගෙන් හිත වැළකීලා කුසල ධර්මයන් තුල හිත හැම වෙලෙම රඳා පවතිනවා. එතකොට කාය දුෂ්චරිත, වාග් දුෂ්චරිත, මනෝ සුචරිත වලින් හිත වැළකීලා කාය සුචරිත, වාග් සුචරිත, මනෝ සුචරිත තමයි අපේ ජීවිත තුල ඇති වෙන්නේ. එතකොට සතර අපායේ විපාක දෙන කර්ම මොකද වෙන්නේ? ඒවා තමන් අතින් සිද්ධ වෙනවද? සිද්ධ වෙන්නේ නැහැ. ඒවා ක්‍රමයෙන් අභාවයට යනවා. අන්න ඒක නිසා තමයි භාග්‍යතුන් වහන්සේ සසර දුකින් මිදෙන්න කැමති ශ්‍රාවකීන්ට නිතර සිහිය පුරුදු පුහුණු කරන්න කියලා කිව්වේ. සතිය පුරුදු පුහුණු කරන්න කියලා කිව්වේ. දැන් තේරෙනවා. දැන් අපට සිහිය පුරුදු කරවන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි නිරේ යන්න අකමැතිනම්, තිරිසං අපාය උපදින්න අකමැතිනම්, බල්ලෝ බලල්ලු වෙලා නයිපොලොංගු වෙලා උපදින්න අකමැතිනම්, ප්‍රේතය වෙලා උපදින්න අකමැතිනම්, අසුරනිකාය උපදින්න අකමැතිනම්, අපි හොඳට සිහිය පුරුදු පුහුණු කරන්න ඕන. තේරෙනවද? එහෙම නැත්තම් දුගතියක උපදිනවා කියන එක පහසුවෙන් වෙන්න පුළුවන් සිහිය පුරුදු පුහුණු කරේ නැත්තම්. අද මට එහෙම ලස්සන ප්‍රවෘත්තියක් අහන්න ලැබුණා. මම දාන්න කෙනෙක්. මම ඒ අභව ප්‍රාප්ත වෙච්ච මාතාව කාලයක් දාන්නවා. ඉතින් ඒ තැනැත්තිය නිරන්තරයෙන් ධර්මයේ පුරුදු පුහුණු කරපු කෙනෙක් නෙමෙයි. සාමාන්‍ය ජීවිතයක් ගත කළේ. ළමයින්ට හරි ආදරේ. දරුවන්ට හරි ආදරේ. ඒ අම්මට දරුවෝ ගොඩාක් හිටියා. 10 11 දෙනෙක් වගේ හිටියා. ඒ අයගේ දරුවන්වත් ඒ අම්මා හරි ආදරෙන් හැදුවා. හරි ආදරේ ළමයින්ට. ගොඩාක් වයසට ගිහිල්ලා තමන්ගේ දරුවන්ගේ දරුවොත් අරගෙන දැන් මේ ආච්චි හදාගත්තා. හරිද? මට අදහන් ලැබුණා. ඉතින් ඒ ආච්චි මීට කාලෙකට ඉස්සෙල්ලා මරණයටපත් වුණා. මරණයටපත් වුණත් ඒ ආච්චි තමන් හදාගත්තු අන්තිම කාලේ හදාගත්තු තමන්ගේ දුවගේ දුවට මිනිබිරීට හරි ආදරේලු. තේරෙනවද? ඉතින් දැන් මේ මැරිච්ච ආච්චි අර මිනිබිරීට පේන්නවලු. පේන්න ඇවිල්ලා ඇඳේ වාඩි වෙලා අර මිනිබිරීගේ ඔළුව පීරනවලු. හරි. දැන් මේ මිනිබිරීත් පුරුදු වෙලා ඉන්නවලු. අර ආච්චි ආවම ළඟට යා බය නැහැලු දැන්. තේරෙනවද? ඒතකොට දැන් කවුද මේ එන්නේ? කවුද එන්නේ? කවුද පුතේ එන්නේ? මැරිච්ච ආච්චි දැන් කවුද? ප්‍රේතියක්. අන්න බලන්න, දැන් මේ ප්‍රේතිය තමයි මිනිවිරියට පේන්නේ. තේන්නාද? ඉතින් හොඳයිද දැන් මේ ප්‍රේත ලෝකෙ ගිහින් ඉපදිච්ච එක හොඳයිද? නෑ බලන්න ඉතින් ඊට පස්සේ දැන් මේ දැරියට ආදරෙන් ඉන්නේ මේ ආච්චි තේරුණාද ළඟට ඇවිල්ලා ඔළුව පීරන්නේ නිකන් නෙමෙයිනේ ඒ මිනිබිරීට පේනවලු අනෙක් අයට පේන්නේ නැහැ ඉතින් ඇදේ වාඩි වෙනවලු ඇවිල්ලා ළඟව වාඩි වෙලා දුවේ බය වෙන්න එපා මං අම්මනේ කියලා ඔකොණ්ඩේ පීරනවලු නේද පීරලා ඉතින් අර දැරියෙත් දැන් පුරුදු වෙලා ඉන්නවලු යාවහම බය වෙන්නේ නැතු ඉඳලා කොණ්ඩේ පීරලි වෙනාම අම්ම දැන් යන්න කිව්වහම මෙයා අතුරුදහන් වෙලා නොපෙනී යනවලු තේරුණාද ඉතින් දැන් ඊට පස්සේ මොකද වෙන්නේ දැන් මේ දැරිවි අර ප්‍රේතියට හුරු පුරුදු වෙච්චම හදිසි මේ දැරිවිත් මැරුණොත් මොකද වෙන්නේ කුසලයේ හිත පිහිටුවා ගන්න බැරුව එයාත් කොයි ලෝකෙටද යන්නේ ආ නර ආච්චි ගිය ප්‍රේත ලෝකෙට තමයි එයාටත් යන්න වෙන්නේ තේරුණාද හොඳයි දැන් ඉතින් අර ප්‍රේතිය මිනිබිරිය ගැන ආදරෙන් ඉන්නවා එතකොට ඉතින් දැන් එයා අකමැති දෙයක් ඒ දැරිවි සිද්ධ කළොත් එහෙම මොකද වෙන්නේ මොකද්ද හිතේ ඇති වෙන්න පුළුවන් ක්‍රෝධයේ වෛරය ඇති වෙන්න පුළුවන්. හොඳයි ඒ ක්‍රෝධ සිතින් වෛර සිතින් අර ප්‍රේතිය ඒ ප්‍රේත ජීවිතයෙන් චුත වුණොත් ඊළඟට යන්න පුළුවන් කොහාටද? ඊටත් වඩා පහළ තැනකට යන්න පුළුවන්. ඒක තිරිසං අපාය උපදින්න පුළුවන්. එහෙමත් නැත්නම් ගිහිල්ලා නිරේ උපදින්න පුළුවන්. තේරුණාද? ඉතින් ඒ දැනට ඒ ප්‍රේත ආත්ම භාවයක් ලබා ඉන්න තැන ඇත්තිය මම ගිහි කාලේ හිටම්ම හොඳටම දන්න කෙනෙක්. කියන්නේ අපි අතර ජීවතුන්ව ජීවත්ව හිටපු කෙනෙක්. තේරුණාද? ඉතින් බලන්න මේ වගේ ඔය එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි. තව ඔය වගේ බොහෝ දෙනෙක් ගැන අපට අහන්න ලැබෙනවා. හවලා මැල්ල ගිහිල්ලා අන්න අර විදිහට ඉන්නවා, මේ විදිහට පේන්නේනවා, මේ විදිහට යම් යම් ඇඟවීම් කරනවා, හොම හොම කියලා ගොඩාක් අය ගැන අහන්න ලැබෙනවා. තේරුණාද? එතකොට බලන්න ඒ අය අකුසලයෙන් හිත නගාගෙන කුසලයේ හිත පිහිටුවන්ඩ පුරුදු පුහුණු කරලද? පුරුදු පුහුණු කරලද නැද්ද? නෑ. ඒ කියන්නේ සිහිය පුරුදු පුහුණු කරලා නෑ. මරණ මංචකයේදීත් ඒ වෙලාවට මැරෙන වෙලාවට ඒගොල්ලන්ට සිහිය තිබිලාද? සිහිය තිබිලා නෑ. තේරුණාද? එතකොට මරණ මංචකයේ මැරෙන මොහොතේ සිහිය නොතිබුණොත් අපි හැමදෙනාටමත් මොකද වෙන්න පුළුවන්? ආපුති මොකද්ද වෙන්න පුළුවන්? ආ බොහෝ වෙලාවට ඉතින් අකුසලයක් හිතට අරමුණු වුණොත් අර ආච්චිට වුණා වාගේ එක්ක ප්‍රේත ලෝකේ. එහෙමවත් නැත්තම් තිරිසං අපාය. එහෙමවත් නැත්තම් නිරය. ඉතින් එහෙම වුණොත් හොඳයි කියලා අපි කියනවාද? ආ එහෙනම් ඒක හොඳ දෙයක් නෙමෙයි. තේරුණාද? එබඳු තත්වයක් අපට ඇතිවෙන එක වළක්වන්න නම් අපි මොකද කරන්න ඕන? අන්න මතක තියාගන්න හොඳට ජීවත් ඉන්න කාලේ සිහිය පුරුදු පුහුණු කරන්න ඕන. තේරුණාද? දැන් අපි දන්නවා අපේ සමහර ඥාතීන් අසනීප වෙලා ලෙඩ ඇඳි ඉඳලා තමයි මරණයටපත් වෙන්නේ. දෙවන සමහරුන්ගේ අසනීප උත්සන්න වෙනවා. ඒගොල්ලන්ට සිහිය පිහිටුවා ගන්න තියා තමන් ජීවතුන් අතර ඉන්නවද කියලාවත් දැනීමක් නැහැ. ඉතින් එතකොට ඒ වෙලාවේදී අපි සිහිය පිහිටුවා ගන්න ලෑස්ති වුණොත් ඒක කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් අපි සිහිය පිහිටුවා ගන්න එක පුරුදු පුහුණු කළ යුත්තේ කොයි අවස්ථාවේදීද? අන්න හරි. මේ හොඳට සිහි කල්පනාව තියෙන නිරෝගී වී ඉන්න තරුණ වයසේදී, බාල වයසේ ඉඳන් තමයි සිහිය පුරුදු පුහුණු කරන්න පටන් ගත යුත්තේ. තේරුණාද? ඒක බලන්න මේ සිහියට කොච්චර වැදගත් තැනක් තියෙනවද ධර්මයේ තුල. ඒ වුණාට දැන් මේ සිහිය පුරුදු පුහුණු කරන එක වැදගත් කොට සලකනවාද ශ්‍රාවකයෝ? හලකනවද පුතේ? නෑ. ඒකට තමයි අන්තිම අඩුම තැන දීලා තියෙන්නේ. එහෙම නේද? ඕගොල්ලොත් එහෙම නේද? ඕගොල්ලොත් සිහියට නේද අන්තිම අඩුම තැන දීලා තියෙන්නේ? ඔව් එහෙම තමයි. 99%ක් ගත්තාම, මේ බෞද්ධයෝ ගත්තාම, මම හිතන 99%ක් ගත්තාම සිහියට තමයි අන්තිම අඩුම තැන දීලා තියෙන්නේ. වැඩිම තැන දීලා තියෙන්නේ මොකටද? සිහියට අඩුම තැන දීලා තියෙනවා නම් වැඩිම තැන දීලා තියෙන්නේ මොකටද? අසියයට. ආන්න බලන්න තේරෙනාද? ඉතින් මට මං හිතනවා ඒ 99% කියන කතාව වැරදි නෑ. තේරෙනාද? බෞද්ධයෝ ඉන්න ප්‍රතිශතය ගත්තාමනේ. ඉතින් එතකොට 101% කියලා කියන්නේ කොච්චර අඩු ප්‍රතිශතයක්ද සිහියෙන් යුක්තව ඉන්නේ. තේරෙනාද? ඉතින් අන්න ඒක අපට ගලපන්නත් පුළුවන් භාග්‍යතුන් වහන්සේ වදාළ තව උපමාවකට. භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාළනේ මේ මහ පොළවේ තියෙන පස් වලින් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීපතුලේ මහපටැංගිල්ලේ නියපිටට දුවිලි ටිකක් නගාගෙන භාග්‍යතුන් වහන්සේ ඇහුවා, මහණෙනි මේ මහ පොළවේ තියෙන පස්ද වැඩි නියපිට තියෙන පස්ද වැඩි කියලා. ඉතින් භික්ෂුන් වහන්සේලා කිව්වා ස්වාමීනි ඒක කියන්නම දෙයක් ඇයි මේ මහ පොළවේ තියෙන පස් වලට වඩා නියපිට තියෙන පස් කොච්චර අඩුද වැඩිද? අඩුයි, තාම ස්වල්පයයි. මේ මහ පොළවේ තියෙන පස් වලින් මෙච්චර ප්‍රතිශතයක් කියලා දක්වන්නවත් අමාරුයි. භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි අන්නේ වගේ තමයි මිනිස්සෙන් අතරින් චුත වෙන අයගෙන් නැවත සුගතියකටපත් වෙන්නේ. මනුෂ්‍ය ලෝකේ හරි දෙව්ලෝ හරි උපදින්නේ අර නියපිට තියෙන පස් තරම් ඊටාම අඩු ප්‍රතිශතයක්. ඒ කියන්නේ එතකොට ඒකෙන් පේනවනේ ඒ අයට තමයි මරණ මංචකයේදී කුසල ධර්මයක් අරමුණු කරගන්න සිහිය තිබිලා තියෙන්නේ කියන නේද? නැත්නම් ඊට වඩා වැඩි වෙන්න එපාය. තේන්නාද? ඉතින් එතකොට ඒකෙන් පේන්නේ වැඩි ප්‍රතිශතයක් මැරෙන්නේ සිහියෙන්ද අසිහියෙන්ද? අසිහියෙන්. ඉතින් වැඩි ප්‍රතිශතයක් මැරෙන්නේ අසිහියෙන් නම් අසිහියෙන් මැරෙන අයගෙන් වැඩි දෙනෙක් කොහෙද උපදින්න ඕන? සතර ආපායේ දුගතියේ කොහේ හරි තමයි උපදින්න ඕන. ඉතින් ඒකෙ හින්දා මතක තියාගන්න තම තමන් දුගතියකට යන්න අකමැති නම් අඩුම ගානේ මනුෂ්‍ය ලෝකේ හරි දෙව්ලෝක හරි සුගතියක කැන්ති නිවනටපත් වීම කෙසේ වෙතත් අඩුම තරමේ සුගතියකටපත් වෙන්නවත් මරණින් මත්තේ එහෙම අවශ්‍ය නම් අවශ්‍යයි කියලා හිතනවා නම් මොකද්ද පුරුදු පුහුණු කරන්න ඕනේ? සීලේහි පිහිටා සිහිය හොඳට පුරුදු පුහුණු කරන්න ඕනේ. තේන්නාද? තේන්න එක හින්දා තමයි භාගතුන් වහන්සේ වදාළේ ශ්‍රාවකීන්ට සිහිය පුරුදු පුහුණු කර ගැනීම සඳහා සතර සතිපට්ඨානයේ නිතර නිරතුරුව වඩන්න. සතිපට්ඨාන කියන්නේ සිහිය පිහිටුවා ගැනීම. සිහිය පිහිටුවා ගන්න ආකාර හතරක් භාගතුන් වහන්සේ දේශනා කළා. මේක ආකාර හතරකට කරන්න පුළුවන්. ඒකයි හතරක් කියලා කියවේ. කායානුපස්සන, කායානුවණුවණින් දකිමින් සිහිය පිහිටුවා ගන්න පුළුවන්. වේදනානුපස්සන, වේදනානුවණුවණින් දකිමින් සිහිය පිහිටුවා ගන්න පුළුවන්. චිත්තානුපස්සන, සිතානුවණුවණින් දකිමින් සිහිය පිහිටුවා ගන්න පුළුවන්. ධම්මානුපස්සන, ධර්මතානුවණුවණින් දකිමින් සිහිය පිහිටුවා ගන්න පුළුවන්. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ සිහිය පිහිටුවා ගැනීමේ වටිනාකම පැහැදිලි කරන තවත් ලස්සන උපමාවක් දේශනා කළා. ඒ උපමාවෙනුත් අපට තේරුම් ගන්න පුළුවන් සිහිය පිහිටුවා ගන්න ගැනීමේ වටිනකම. භාග්‍යතුන් වහන්සේ වදාලා මිනිස්සෙකුට කතා කරලා කියනවා, එයාට දෙනවා පාත්‍රයක් වගේ රවුම් භාජනයක්, ඒකේ කටගැට්ටටම තෙල් පුරවලා. හරිද? දැන් රවුම් භාජනයක කටගැට්ටටම තෙල් පුරවලා. හරිය, එයාට කියනවා ඔබ මේ තෙල් පාත්‍රේ ඔළුවේ උඩ තියාගෙන ගමන් කරන්න ඕන. එතකොට එයා දැන් යන්න ඕන කොහොමද? දකුණු අත පැත්තෙන් ජනපද කල්යාණි නටන. ජනපද කල්යාණි කියන්නේ ඒ ජනපදින ලස්සනම රූප සුන්දරිය. හරිද? එයා සින්දු කීකී නටන. අනිත් පැත්තෙන් වම් අත පැත්තෙන් පිරිස ඔල්වර සන්දෙදි, ඒ කියන්නේ මේ සාමාන්‍ය අපි කියනවා විසිල්පීම බිම සංගීත සම්දර්ශනයකදී ඔය කොළු ගැටව කෑග ගහ විසිල්පීමින්, ඒ වගේ විසිල්පීම බිම මේගොල්ලෝ ප්‍රීතියෙන් අර දර්ශනය බල බල අර රූප සෞන්දර්ය ගායනය කරමින් නටන දර්ශනය බල බල මේගොල්ලෝ අප්පු ටික ගහ ප්‍රීති වෙනවා. දැන් අර තෙල් පාත්‍රය අරගෙන යන්න ඕන ඒ දෙපිරිස මැද්දෙන්. එයාට කියනවා හැබැයි ඔබ එක තෙල් බිඳුවක්වත් වක් කරන්න බෑ, හලන්න බෑ බිම. හැලුවත් මොකද කරන්නේ? පිටිපස්සෙන් එනවා කඩුකක් අමෝරාගෙන වදකෙක්. ඒ මිනිහයා බෙල්ල ගහලා, කියන්නේ බෙල්ලට ගහලා ජීවිතේ නැති කරනවා. තේන්නාද? ඉතින් එතකොට දැන් මේ මිනිහයා මැරෙන්න අකමැති කෙනෙක් නම්, ජීවත් වෙන්න කැමති කෙනෙක් නම්, නිකමටවත් අර තෙල් පාත්‍රයේ හිස උඩ තියාගෙන ජනපද කල්යාණිටයි අර ඔල්වර සඳෙන පිරිසටයි මැද්දෙන් ගමන් කරනකොට නිකමටවත් අර ජනපද කල්යාණි දිහාවත් හැරිලා බලයිද මේ මිනිහයා? අර ඔල්වර සංහඬ දෙන පිරිස දිහා හැරිලා බලයිද? එක මොහොතක් හරි සිහියෙන් තොර වෙයිද මේ මිනිස්සේ? ඇයි සිහියෙන් තොර වුණොත් මොකද වෙන්නේ? තෙල් හැලෙනවා. තෙල් හැලුණොත් මොකද වෙන්නේ? අර පිටිපස්සෙන් කඩුව අමෝරාගෙන ඉන්න වදකයා බෙල්ලට ගහලා මරලා දානවා. ඉතින් එතකොට මේ මිනිස්සයා කොහොම හරි අර තමන්ට ලැබිච්ච අභියෝගයේ බොහොම සිහියෙන් තියෙන එක ඇඟිල්ලක්වත් පය තියෙනකොට ඒක ඇඟිල්ලක්වත් සිහියෙන් තොරව තියන්නේ නැතුව බොහොම සිහියෙන් හිමිහින් සීරුවේ අඩියෙන් අඩිය තියාගෙන අර දෙපිරිස මැද්දෙන් එහාට යනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාලා අන්නේ විදිහට තමයි කියව ශ්‍රාවකයෝ සිහිය පුරුදු පුහුණු කරන්න ඕන. බලන්න කොච්චර බලවත් උපමාවක්ද කියලානේ. ඒ කියන්නේ කොච්චර සිහියක් තියෙන්න ඕනද අපි මේ වටපිට බලනකොට, යනේනකොට, කතා බහ කරනකොට, කන බොනකොට, අපේ ජීවිතේ පවත්නකොට කොච්චර සිහි කල්පනාවක් තියෙන්න ඕනද කියන එක මේ උපමාවෙන් පැහැදිලි වෙනවා. බලන්න දැන් ඒ විදිහට අපට යම සිහිය පුරුදු පුහුණු කරන්න පුළුවන් වුණොත් අපට අපේ හිත අකුසල් වලින් දුරු කරගන්න එක කුසලෙහි පිහිටුවා ගන්න එක මහා අමාරු කාර්යයක් වෙනවද? අමාරු කාර්යයක් වෙන්නේ නැහැ. තේරුණා. දැන් එහෙමනම් ඒ විදිහට සිහිය පුරුදු පුහුණු කරොත් අපට නිවන බොහෝ ඈත වෙනවද? ඈත වෙන්නේ නැහැ. තේරුණාද? ඇයි අපි නිරන්තරයෙන්ම කුසල ධර්මයන් දුරු කරමින් කුසලෙහිමයි ඉන්නේ. කුසලෙහිමයි හිත පවත්වන්නේ. තේරුණාද? ඒකෙහිඳ භාගිතුන් වහන්සේ වදාලා ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. මහණෙනි සත්වීන්ගේ හිත පිරිසිදු කරගන්න විසුද්ධියට තියෙන එකම මාර්ගය මෙයයි. ශෝක පරිද්දමානං සමතික්ඛමාය. හඬන වැළපෙන දුක් දොම්නස් මේවා දුරු කරගන්න. දුක්ඛ දොම්නසානං අත්ථංගමාය. දුක් දොම්නස් නැති කරන්න. ඥායස්සාදිගමාය. මේ නිවන් මඟ සපුරාගෙන නිවනට පත්වීම සඳහා. නිබ්බානස්සාදිගමාය. නිවන සාක්ෂාත් කිරීම සඳහා තියෙන එකම මාර්ගය නැත්නම් එකම වැඩපිළිවෙල මේ සතර සතිපට්ඨානෙ පුරුදු පුහුණු කිරීමයි කියලා වාදාලේ ඔන්න ඔය කාරණේ හින්දායි. ඉතින් අපි අද මාතෘකා කරගත්තේ මේ සතර සතිපට්ඨාන යටතේ කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වශයෙන් කියවෙන සතර සතිපට්ඨානයන් යටතේ ධම්මානුපස්සනාවට අයත් නීවරණ පාරමී පිළිබඳව ටිකක් සාකච්ඡා කරන්න. භාගතුන් වහන්සේ මේ නීවරණ ධර්ම ගැන සතිපට්ඨාන සූත්‍රයේ වදාළේ මෙන්න මේ විදිහට. සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්ථිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්ථිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. යතාච අනුපන්නස්ස කාමච්ඡන්දස උපාදෝ හෝති තංච පජානාති. යතාච උපන්නස්ස කාමච්ඡන්දස පහානං හෝති තංච පජානාති. යතාච පහීනස්ස කාමච්ඡන්දස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. එතකොට දැන් අපි බලන්න ඕන නීවරණ කිව්වේ මොකන්ද කියන එක පළමුවේ. නීවරණ කියලා කියන්නේ මොනවද? ඔව් මේ අහලා තියෙන්නේ. කොහොමද නීවරණ ගැන? ඔව් හිත කියන්නේ නිවනටපත් වෙන්න නොදී සිතත් ප්‍රඥාවත් අහුරාගෙන සිටින අකුසල ධර්මයන්ට කියනවා නීවරණ. ආන නිවනටපත් වෙන්න නොදී සිතත් ප්‍රඥාවත් වැඩෙන්න දෙන්නේ නැතුව අහුරාගෙන හිටින අකුසල ධර්මයන්ට තමයි නීවරණ කියන්නේ. එතකොට ඒක ආවරණයක් වගේ හිත අහුරාගෙන හිටිනවා. හරිද? සමත වාසයෙන් සිත වැඩෙන්න දෙන්නේත් නැහැ, විපස්සනා වාසයෙන් ප්‍රඥාව වැඩෙන්න දෙන්නේත් නැහැ. මේ දෙකම නැත්තම් නිවනට පැමිණීමකුත් නැහැ. ආන්නේ විදිහට සිතත් ප්‍රඥාවත් වැඩෙන්න නොදී නිවනටපත් වෙන්න නොදී හිත අහුරාගෙන සිටින ආවරණය කරගෙන සිටින ධර්මයන්ට තමයි නීවරණ කියලා කියන්නේ. මේබඳු නීවරණ පහක් හැටියට භාගිතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ නීවරණ පරවේහි. නම් අවිද්‍යාවත් එක්තරා විදිහකින් නීවරණයක්. නමුත් මෙතනදී පංච නීවරණ තමයි කතා කරන්නේ මේ නීවරණ පරිවේ තුළ. පංච නීවරණ කිව්වහම අපට තේරෙනවා එතන කියන්නේ කීයද? පහක්. මොනවද මේ පහ? ආ කාමච්ඡන්ද. මොකද්ද කාමච්ඡන්දය කියලා කියන්නේ? ඔව්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන සිත ඇද බැඳ ගන්නා කාම වස්තුන්ට තියෙන ආශාවට කියනවා කාමච්ඡන්ද කියලා. ඊළඟට ව්‍යාපාද. ව්‍යාපාදේ කියලා කිව්වේ ක්‍රෝධය, වෛරය, තරහව, හිත නරක් වීමට, හිත ගැටෙන ගතියට කියනවා ව්‍යාපාද කියලා. ඊළඟට තුන තීන මිද්ද. තීන මිද්ද කියලා කියන්නේ කුසල ධර්මයක හිත යෙදෙන්න තියෙන අලස බව, කුසීත බව, අසමත් භාවයට කියනවා තීන මිද්ද කියලා. ඊළඟට හතරවැනි එක උද්ධච්ච කුක්කුච්ච. මොකද්ද උද්ධච්ච කුක්කුච්ච කියලා කියන්නේ? ඔව් හිතේ තියෙන නොසන්සුන් බවට තමයි උද්ධච්ච කියලා කියන්නේ. කුක්කුච්ච කියලා කියන්නේ පසුතැවෙන ස්වභාවය. කළ වරද ගැන පසුතැවෙනවා, නොකළ හොඳ ගැන පසුතැවෙනවා. ඒකට කියනවා කුක්කුච්ච කියලා. ඊළඟට පස්වැනි නීවරණේ විචිකිච්ඡා. විචිකිච්ඡා කියන්නේ සැකය. තුනුරුවන් පිළිබඳ සැකය, පෙර ආත්ම භාව, මතු ආත්ම භාව, පෙරහා මතු ආත්ම භාව පිළිබඳ සැකය, හේතුඵල දහම් පිළිබඳ සැකය, නිවන් මඟ පිළිබඳ සැකය, මේ ඔක්කොම සැකේ විචිකිච්ඡා. එයින් පළවෙනි එක කාමච්ඡන්ද නීවරණය ගැන භාගතුන් වහන්සේ වදාරන්නේ කොහොමද? සන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං අතිමේ වාජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. තමන්ගේ හිතේ හිත ඇදබැඳ ගන්නා ලස්සන රූපයකට හෝ නැත්නම් මිහිරි ශබ්දයකට නැත්නම් තමන්ගේ හිත ඇදබැඳ ගන්නා මිහිරි සුවඳකට රසයකට ප්‍රියමනාප රසයකට නැත්නම් තමන් කැමති විදිහේ ස්පර්ශයකට හිත ඇදී බැඳී ගියොත් තමන් තුල කාමච්ඡන්දේ පවතිනවා නම් කාමච්ඡන්දේ තමන් තුල පවතින බව පළමු කොට දැනගන්න ඕන. තේරෙන්න? තමන් කැමති ආස කරන යම් අරමුණකට හිත ඇද බැඳී ගිහිල්ලා හිතේ රාගය ඇති වෙලා ඒකට ආශාව ඇති වෙලා හිතේ ආශාවෙන් යට වෙලා පවතිනකොට පළමු වෙන්න කරන්න ඕනේ මොකද්ද? තමන් තුළ මේ විදිහේ ආශාවක් කාමච්ඡන්දයක් හිතේ පවතිනවා කියන සිහිය පිහිටුවා ගන්න ඕනේ. අසන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං නත්ථි මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. තමන් තුළ කාමච්ඡන්දේ නැත්තම් තමන් තුළ නැති බවක් දැනගන්න ඕන. ඒක ගැන අට කතා විස්තර කරන්නේ තත්ත සන්තාන්ති අබින්හ සමුදාචාර වශයෙන් සංවිජ්ජමානං. ඒ කියන්නේ නිරන්තරයෙන් තමන්ගේ හිතේ දැක්ක ලස්සන රූපයකට හරි ශබ්දය අහපු ශබ්දයකට හරි ආශාව පවතිනවා නම් ඒක සිහිය පිහිටුවාගෙන දැනගන්න ඕන තමන් තුළ මේ විදිහ ආශාවක් පවතිනවා කියලා. දැන් උදාහරණයක් ඇටියට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ගිහි කාලේ සොහොයුරු නන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ මතක් කිරීම නිසා අකමැත්තෙන් නමුත් පැවිදි වුණා. විවාහ වෙන්න හිටපු දවසේනේ පැවිදි වුණේ නන්ද කුමාරයානේ, අහලා තියෙනවානේ. ඉතින් නන්ද කුමාරයා කැමැත්තෙන් නෙමේ පැවිදි වුණේ, මොකද දැන් විවාහ වෙන්න කොම ලෑස්ති වෙලා මගුල්ගේ දවසේ තමයි භාග්‍යතුන් වහන්සේ නන්ද කුමාරයව එකගෙන ගිහිලා පැවිදි කළේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ පිටිපස්සෙන් නන්ද කුමාරයා යනවා දැකලා නන්ද කුමාරයා විවාහ වෙන්න හිටපු ජනපද කල්යාණිය නන්ද කුමාරයාට ඉඳන් කිව්වා, "තුවටං කොයිය පුත්ත ආගච්ඡාහි." ස්වාමි පුත්‍රයා ඉක්මන් ටෙන්ඩ කිව්වා. දන්නව භාග්‍යතුන් වහන්සේ පිටිපස්සෙන් ගියොත් නම් එන එක ලේසි නෑ. භාග්‍යතුන් වහන්සේ මහාන කරන්න පුළුවන්. ඉඳන් කිව්වා, ඉක්මන් ටෙන්ඩ කියලා කිව්වා. දැන් මේ කතාවත් සිහියේ මේ කල්පනාවේ තියාගෙන තමයි දැන් මේ නන්ද කුමාරයා ගියේ. ඉතින් දැන් භාග්‍යතුන් වහන්සේ පිටිපස්සෙන් ආරාමයට ගියාම භාග්‍යතුන් වහන්සේ ඇහුවා, "නන්ද මහාන වෙන්න කැමති නැද්ද?" කියලා. දැන් භාග්‍යතුන් වහන්සේට බෑ කියන්නත් බෑ. ඉඳ හොඳයි ස්වාමීනි කියලා අකමැත්තෙන් නමුත් පැවිදි වුණා. පැවිදි වුණාට මොකද දැන් කල්පනා කරන්නේ කවුරු ගැනද? ජනපද කල්යාණී ගැන. ඉතින් ජනපද කල්යාණීගේ ලස්සන ගැන හිතනවා, රූපය ගැන හිතනවා. යා මේ විදිහට ලස්සනයි, මේ විදිහට හැඩරුව තියෙන කෙනෙක්. අනේ ඉතින් මට විවාහ වෙන්න තිබිච්ච එකක් නැති වෙලානේ මේ මහාන වෙන්න උනේ කියලා කල්පනා කරනවා. දැන් එහෙම කල්පනා කරනකොට හිතේ මොකද්ද ඇති වෙන්නේ? අර රූපය ගැන ආශාවෙන් හිත යට වෙලා යනවා. ඊළඟට ජනපද කල්යාණී අර කියපු වචනේ ගැන නිරන්තරයෙන් සිහිනුන. අනේ මට ඉක්මනට එන්න කිව්වානේ, පරක්කු වෙන්නේ නැතු ඉක්මනට එන්න කිව්වානේ. ඉතින් එහෙම කියන්නේ මම ඇවිල්ලා මහාන වුණේ කියලා දැන් අර වචනිය සිහි කරනවා. එතකොට හිතේ ඇති වෙන්නේ මොකද්ද? අර ජනපද කල්යාණී කියාපු වචනේ ගැන ආශාව ඇති වෙන්නේ නේ. ඉතින් ඔන්න ඔය විදිහට මම සුළු උදාහරණයක් දැක්වේ. ඒ අනුසාරයෙන් අපට හිතන්න පුළුවන් අපේ හිතේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පිළිබඳ කොච්චර ආශාවන් නිරන්තරයෙන් පවතිනවාද කියලා නේ. ඒතර දවස ගත්තාම දවසේ වැඩි හරියක් පවතින්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පිළිබඳ ආශාවන් නෙමෙයිද? ද නැද්ද? ඒවා තමයි වැඩිපුර පවතින්නේ. කියන්නේ නිරන්තරයෙන් කාමච්ඡන්දය තමයි හිතේ වැඩ කරන්නේ, පවතින්නේ. අය දැන් ගිහි ජීවිත ගත කරන පින්වතුන් හැටියට මේ අය රූප වාහිනිය දාගත්තත් මොනවද පේන්නේ? ලස්සන ලස්සන විසිතුරු රූප නේ. කතානුසාරයෙන් හරි කොයි කොයි ක්‍රමයෙන් හරි නාට්‍ය ඊළඟට වෙනත් වැඩසටහන් නැටුම් ගැයුම් ආදී වශයෙන් මොනවද අපිට නිරන්තරයෙන් දකින්න ලැබෙන්නේ? හිත ඇද බැඳ ගන්න රූප. ඉතින් ඊට පස්සේ දවසේ ඉතුරු කාලේ මොකද්ද කරන්නේ? අර දැක්ක රූපේ ආස්වාදේ නැවත නැවත සිහි කරනෝනේ නේද? එතකොට මොකද්ද හිතේ වැඩෙන්නේ? මොකද්ද වැඩෙන්නේ? අර දැක්ක රූප දර්ශන පිළිබඳ ආශාවයකට තමයි කාමච්ඡන්දය කියන්නේ නේද? ගුවන් විදුලි යන්ත්‍රයක් හරි රූප වාහිනිය හරි ක්‍රියාත්මක කරාම හිත ඇද බැඳ ගන්නා ගායන වාදන නිරන්තරයෙන් අහන්න ලැබෙනවා ප්‍රියමනාප ශබ්ද. ඉතින් එතකොට මොකද කරන්නේ? ඒවා බොහොම ආශාවෙන් අහන් ඉන්නවා. පස්සේ ඒක අහලා ඉවරනාම පස්සෙත් නැවත නැවත ඒක ආස්වාදේ සිහි කරනවා. එතකොට මොකද්ද හිතේ ඇති වෙන්නේ? ඔව්, කාම ඡන්ද. ඉතින් ওই විදිහට මිහිරි ගන්ධ, රස, පහස, පුද්ගලයන් පිළිබඳව මේ හැම ආකාරයකින් අචිත්තක සචිත්තක අපි කැමති වෙන දේවල් පිළිබඳව ආශාවෙන් සිහි කරන සිතන පතන හැම වෙලාවකම හිතේ ඇති වෙන්නේ කාම ඡන්දේ. එතකොට අම්මා තාත්තා ගැන වුණත් වෙන්න පුළුවන්, දූ දරුවන් ගැන, සහෝදර සහෝදරියන් ගැන, ස්වාමි භාර්යාවන් ගැන, ගේ දොරවතු පිටි ඉඩ කඩම් ගැන, වස්තුව ගැන, රැකී රක්ෂා දානේ, මේ කොයි දේ ගැනත් අපි ආශාවෙන් ආස්වාදයට අනුව සිහි කරනකොට, හිතනකොට, පතනකොට, දකිනකොට හිතේ ඇති වෙන්නේ මොකද්ද? කාම ඡන්දේ. මෙන්න මේ කාම ඡන්දේ හිතේ පවතින වෙලාවට තමන් තුල කාම ඡන්දේවත් දැන් ඇති වෙලා තියෙන්නේ කියලා සිහිය පිහිටුවා ගන්න ඕන. අසන්තං වාජ්ජහත්තං කාමච්ඡන්දං. තමන් තුල කාමච්ඡන්දය නැත්තම් ඒ කිවේ අසමුදාචාර වශයෙන්වා පහිනත්තාවා අසංවිජ්ජමානං යනුවෙන් නට කතාවේ දක්වා තියෙන්නේ. ඒ වෙලාවේ කාමච්ඡන්දේ නැ, කුසලයක හිත පිහිටුවාගෙන ඉන්නේ. එක්ක නැත්තම් තදංග විස්කම්බන වශයෙන් දුරු කරලා, එහෙමත් නැත්තම් යම් කිසි මාර්ගඥානයකින් දුරු කරලා නම්, අතකට එහෙම තමන් තුල කාමච්ඡන්දය නැත්තම්, ඉතින් මෙතනදී විශේෂයෙන් කියන්නේ තදංග විස්කම්බන වශයෙන් දුරු කිරීම. ඒ කියන්නේ සුළු මොහොතකට හරි යටපත් කරගෙන, නැත්තම් ධ්‍යාන බලයෙන් తాවකාලිකව යටපත් කරගෙන කාමච්ඡන්දේ පාලනය කරලා තියෙනවා නම්, එහෙමත් නැත්තම් වෙනත් කුසලයක යෙදෙනකොට කාමච්ඡන්දේ වෙලාවේ නැත්තම් ආන්න තමන් තුල කාමච්ඡන්දේ නැති බවත් සිහියෙන් දැනගන්න ඕන. දැන් අපි මේ බණ අහන වෙලාව, ධර්ම සාකච්ඡා කරන වෙලාව, මේ වෙලාවේ කාමච්ඡන්දේ පවතිනවද මේ අයගේ සිත් තුළ? තියෙනවද නැද්ද? බොහෝ දුරට නැහනේ. දැන් මේ ඇහෙන ධර්මයේ ගැනයි අවධානය තියෙන්නේ, සිහිය පිහිටුවාගෙන ඉන්නේ. එතකොට තමන් තුල කාමච්ඡන්දේ නැහැ, විද්‍යමාන නැහැ. තදාංග වශයෙන් මේ කුසලයේ නිසා යටපත් වෙලා ගිහලන්නේ. එතකොට දැනගන්නවා තමන් තුල කාමච්ඡන්දේ නැහැ කියන එක. ඊළඟට යතහාච අනුපන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදෝ හෝති තංච පජානාති. තමන් තුල නැති කාමච්ඡන්දය ඇති වෙන්නේ කොහොමද කියන එකත් හොඳට වටහාගෙන තියෙන්න ඕන. කොහොමද තමන් තුල නැති කාමච්ඡන්දය ඇති වෙන්නේ? ඒ ගැන භාගිතුන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. තත් සුබ නිමිත්තේ අයෝනිසෝ මානසිකාරින කාමච්ඡන්දස උප්පාදෝ හෝති. ආන සුබ නිමිත්ත මුල් කරගෙන අයෝනිසෝ මානසිකාරය පැවැත්වීමෙන් තමයි කාමච්ඡන්දය ඇති වෙන්නේ. මෙතන සුබ නිමිත්ත කියලා කියන්නේ සුබ නිමිත්තන්නාම සුභම්පි සුබ නිමිත්තං, සුභාරම්මනම්පි සුබ නිමිත්තං. ඒ කියන්නේ ලස්සන දේ, යහපත් දේ, සුන්දර දේ සුබ නිමිත්තයි. අපි යම් අරමුණක් සුන්දර වශයෙන් සැලකීමත්, යහපත් වශයෙන් සැලකීමත් සුබ නිමිත්තයි. අයෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ අයෝනිසෝ මානසිකාරෝ නාම අනුපාය මානසිකාරෝ, උප්පත මානසිකාරෝ. ඒ කියන්නේ වැරදි කල්පනාව තමයි අයෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ. ඒ කිව්වේ අනිච්චේ නිච්ඡන්ති. අනිත්‍යදේ නිත්‍යයි කියලා සලකනවා. ඒ කියන්නේ වෙනස් වෙන සුළුදේ ස්ථිර දෙයක් හැටියට සලකනවා. දුක්ඛේ සුඛං, දුක සැපයි කියලා වරදවා කල්පනා කරනවා. අනත්තනි අත්තාතිව, අනාත්මදේ තමන් ගිනවන දේ තමාය කියලා හිතෙනවා. අසුභේ සුභන්තිවා මානසිකාරෝ, අසුභදේ සුභයි කියලා මෙනෙහි කරනවා. තත්ත්ව තන් තත්ත් බහුලං පවත්තේතෝ කාමච්ඡන්දෝ පජ්ජති. ආන ඉතින් එතකොට අපි සුභ වාසයෙන් යම් කිසි අරමුණක් ගැන සිහි කරලා ඒ අනිත්‍ය දේ නිත්‍යයි කියලා, දුක සැපයි කියලා, අසුභ දේ සුභයි කියලා, අනාත්ම දේ ආත්මයි කියලා වරදවා කල්පනා කරනවා නම් මොකද්ද වෙන්නේ? තමන්ට ඒ අරමුණ ගැන හිතේ බලවත් ඇල්මක් ඇති වෙනවා, කැමැත්තක් ඇති වෙනවා, ආශාවක් ඇති වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි තමන් තුළ නැති කාමච්ඡන්දය ඇති වෙන්නේ. දැන් බලන්න අපේ ශරීර, අපි දන්නවා කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු ආදියෙන් හැදිලා තියෙන්නේ. නමුත් ඒවා අපට පේන්නේ නැහනේ නේ. ඒවා පේන්නේ නැහැ. හැමෙන් වෙහිලා තියෙන්නේ. හම්මස් වලින් මසින් වෙහිලා ඊට පස්සේ වහමිනුත් ආවරණය වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි ඒවා ලස්සන්ට වස්ත්‍රාභරණ වලිනුත් වහලා අලංකාර කරනවා. දැන් අපට අර ශාරීරික අභ්‍යන්තරයේ තියෙන ඇට ඇට මිදුළු අකුගඩු බඩවැල් ඔවා පේනවද? නෑ. ඉතින් අපි අර බාහිරින් පේන ලස්සන අරගෙන හිතන අනේ මෙයා බොහොම ලස්සන සුරූපී තරුණියක්. නැත්තම් මෙයා බොහොම කඩවසක් තරුණයෙක්. එතකොට ඔන්න අපි අරමුණ සුබ වශයෙන් ගත්තා. දැන් අපි මේක දැක්කේ වෙනස් වෙන දෙයක් හැටියටද? මේක දැක්කේ අසුබ දෙයක් හැටියටද? නෑ. අන්න ඒක තමයි අයෝනිසෝ මනසිකාරය කියලා කිව්වේ. ඉතින් එතකොට අපි කෙනෙක්ගේ රූපේ දැක්කහම අපි බාහිරින් පේන ලස්සන දිහා බල්ලා හිතන අනේ මෙයා හරි ලස්සනයි. මෙයා හරි සුදුයි. මෙයා හරි හැඩයි. මෙයා හරි උස මහතයි. මෙයා හරි පෙනුමයි කියලා. ඒ මොකද්ද ඒ ඔක්කොම මෙම්ම කියවෙන්නේ? වැරදි කල්පනාව. අයෝනිසෝ මනසිකාරය කියන එක. තේරෙනවද? එතකොට අපි හිතනවා ඒ රූපය නිත්‍යයි, සැපයි, සුබයි, ආත්මයි කියලා. තේනවාද? එතකොට තව තවත් ඒ රූපය ගැන ඇල්ම ඇති වෙනවා, කාමච්ඡන්දය ඇති වෙනවා. ඊළඟට දැනගන්න ඕන යතහා චුප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහානං හෝති. මේ කාමච්ඡන්දය දුර වෙලා යනවා නම් දුර වෙන්නේ කොහොමද? අන්න ඒක ගැන දක්වන අසුභ නිමිත්තේ පන යෝනිසෝ මනසිකාරේනස්ස පහානං හෝති. ආන්න අසුභ නිමිත්ත මුල් කරගෙන යෝනිසෝ මනසිකාරය පවත්වනවා නම් ඒ කාමච්ඡන්දේ දුර වෙලා යනවා. අසුභ නිමිත්තන් නාම අසුභාම්පි අසුභාරම්මනම්පි. අසුභ නිමිත්ත කියලා කිව්වේ මලකුණක් වාගේ අසුභයත් අසුභ නිමිත්තයි. නැත්තම් අසුභ වශයෙන් අපි මෙනෙහි කරන මෙනෙහි ආරම්මණයත් අසුභ නිමිත්තයි. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ උපාය මනසිකාරෝ පත මනසිකාරෝ. කියන්නේ නිවැරදි ආකාරයෙන් නුවණින් සැලකීමට කියනවා. මොකද්ද යෝනිසෝ මනසිකාරය? මොකද්ද පුතේ යෝනිසෝ මනසිකාරය කියන්නේ? නිවැරදි ආකාරයට නුවණින් සිහි කිරීමට. කොහොමද නිවැරදි ආකාරයට නුවණින් සිහි කරන්නේ? අනිච්චේ අනිච්ඡාන්තිව, අනිත්‍යද අනිත්‍ය හැටියටම දකිනවා. දුක්ඛේ දුක්ඛාන්තිව, දුක දුක හැටියටම දකිනවා. අනාත්තනි අනාත්තාතිව, අනාත්මද තමන්ගේ නොවනද තමා නොවේ කියලා දකිනවා. අසුභේස් අසුභාන්තිම, අසුභදේ අසුභ වශයෙන්ම දකිනවා. තන්තත් බහුලම් පවත්තේතෝ කාමච්ඡන්දෝ පහීයති. ඉතින් ඒක නිරන්තරයෙන් බහුල කරනවා නම් කාමච්ඡන්දේ දුර වෙලා යනවා. ඉතින් ඒ ගැන හොඳ කතාවක් තියෙනවා. අනුරාධපුර යුගයේ මිහින්තලේ වැඩ ඉඳලා තියෙනවා මහා තිස්ස නමින් ස්වාමින් වහන්සේ නමක්. මේ ස්වාමින් වහන්සේ නිරන්තරයෙන්ම අසුභ මානසිකාරයේ යෙදිච්ච කෙනෙක්. මේ ශාරීරියේ තියෙන ඇටසැකිල්ල අරමුණු කරගෙන අනේ අපිට මේ පිටින් පේන ලස්සන මේ ශාරීරියේ ඇතුලේ නැහැ නේද? මේ ශාරීරිය ඇතුලේ තියෙන්නේ දකින්න කෙනාට අප්‍රිය භාවය ඇති කරන, පිළිකුල ඇති කරන, බිය ඇති කරන ඇටසැකිල්ලක් නේද කියන සංඥාව පිහිටුවාගෙන නිරන්තරයෙන් භාවනා කරපු කෙනෙක්. දැන් බලන්න අපිට මේ අපේ ශාරීරියේ විනිවිද අපේ ශරීරය ඇතුලේ තියෙන ඇටසැකිල්ල දකින්න පුළුවන් නම් අපිට මේ පිටින් පේන ලස්සන පේනවද? හිතෙනවද මේ මොනික ශරීරය ලස්සනයි කියලා පේනවද ඔය දරුවන්ට? නේ? තම තමන්ට පුළුවන් නම් මෙහෙම බලනකොට තමන්ගේ අතේ තියෙන මේ ඇට වැටකොටු දකින්න පුළුවන් නම්, හිස් කබල දකින්න පුළුවන් නම්, කොඳු වැට දකින්න පුළුවන් නම්, එතකොට අපිට මොකද්ද හිතෙන්නේ? අනේ මේ අසුබ ශරීරයක් නේද අපි මේ නිරන්තරයෙන් දරාගෙන ඉහාට මෙහාට ඇවිදින්නේ කියලා මොකද්ද ඇති වෙන්නේ? කලකිරීමක් ඇති වෙනවා මේ ශරීරය ගැන. ඉතින් මේ ස්වාමින් වහන්සේ ඒ විදිහේ අසුභ සංඥාවක් නිරතුරුව පුරුදු පුහුණු කරපු කෙනෙක්, උතුමන් වහන්සේ නමක්. ඉතින් මේ ස්වාමින් වහන්සේ පිණ්ඩපාතේ යනකොටත් මේ අසුභ සංඥාවම හොඳට පුරුදු පුහුණු කරනවා. ඒ සංඥාවෙන් තමයි පිණ්ඩපාතේ වඩින්නේ. ඉතින් දවසක් මේ ස්වාමින් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට කාන්තාවක් උදේම තමන් ස්වාමියාත් එක්ක දබර කරගෙන ගෙදරින් යනවා යන්න. යනකොට පෙරමගට හම්බුනේ මේ ස්වාමින් වහන්සේ. ඉතින් ඒ වගේ ඒ වෙලාවේදී අර කාන්තාව මොකද කළේ? අර ස්වාමින් වහන්සේ දැකලා කොමල හිනාවක් පෑ. තේන්නාද? දත් ටික හොඳට පෙන්නලා කොමල හිනාවක් පෑවා. ඉතින් මේ ස්වාමින් වහන්සේ වැඩම කළේ මේ ශරීරයේ ඇටපිලිබඳ සිහිය පිහිටුවාගෙනනේ. අසුභ සංඥාවක් හිතේ පිහිටුවාගෙනනේ සිහියෙන් වැඩම කළේ. අර දත්තිකාර කාන්තාව හිනහ වෙනකොට පෙනිච්ච දත්තිකාර මුණු කරගෙනත් ඒ ස්වාමින් වහන්සේට පෙනුනේ ඇටසැකිල්ල. ඇටසැකිල්ල දැන් අර හිස් කබල ගත්තාම පේනවනේ අර විරිත්තගෙන වාගේ දත්තික තියෙන්නේ. දැන් බලන්න අපිට මේ තොල් වලින් වැහිලා තියෙන හින්දානේ ඒක පේන්නේ නැත්තේ. ඇටසැකිල්ලක් ගත්තාම විරිත්තගෙන වාගේ දත්තික පේනවනේ. ඉතින් අර හිනහ වෙනකොට මේ ස්වාමින් වහන්සේට එකපාරම ඇටසැකිල්ල සිහිපත් වුනේ අර දත්තිකත් එක්ක ඇටසැකිල්ල දර්ශනේ ඕනේ. ඒකනේ හොඳට පුරුදු පුහුණු කළේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ඒ සංඥාම ඇතුව ඉදිරියට වැඩම කළා. ඉදිරියට වැඩම කරනකොට තවත් මිනිස්සේ කලබලෙන් පස් දුවගෙන එනවා. දුවගෙන ඇවිල්ලා අර ස්වාමීන් වහන්සේව නවත්තලා ඇහුවා, ස්වාමීනි මේ පාරේ කාන්තාවක් එහෙම ගියාද කියලා. ඒගමන අර ස්වාමීන් වහන්සේ කිව්වා, අනේ උපාසක කාන්තාවක්ද නැද්ද කියලා නම් දන්නේ. ඇටසැකිල්ලක් නම් ওই පැත්තට යනවා දැක්ක කිව්වා. බලන්න එතකොට ඒ ස්වාමීන් වහන්සේගේ ඒ සිහිය කොච්චර වටිනවදනේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේ ඒ සිහිය ඇටසැකිල්ල කියන සිහිය කොච්චර පුරුදු පුහුණු කරාද කියනවා නම්, ඒ ස්වාමීන් වහන්සේට ස්ත්‍රියක් දැක්කත් ඒ ස්ත්‍රියගේ ශාරීරියේ අභ්‍යන්තරයේ තියෙන ඇටසැකිල්ල තමයි අරමුණු වෙන්නේ. අතින් තවදුරටත් මේ ස්වාමීන් වහන්සේ ඉදිරියට ඒ සංඥාව වඩමින් ගිහෙල්ලා ඒ අසුභ සංඥාව පාදක කරගෙන කාමච්ඡන්දය සංසිඳුවාගෙන යටපත් කරගෙන ඒකම විදර්ශනා වඩලා අරහත්ත්වයටත් පත් වුණා. බලන්න ඒ ස්වාමීන් වහන්සේගේ සමර්ථ භාවයනේ. අපි සාදුකාර දෙන්න වටිනවා එහෙම උතුමන් වහන්සේලාට. දැන් ඉතින් අන්න ඒකින්ද බලන්න අපිත් ඒ විදිහට පුරුදු පුහුණු කළොත් අසුභ නිමිත්තක් මුල් කරගෙන මේ අසුභයම නැවත නැවත හිතේ පුරුදු පුහුණු කරලා මේ ඇටසැකිල්ලක් බඳු මේ ශරීරයක් නෙවද අපි මේ දරාගෙන එහාට මෙහාට මාන්නෙන් ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් මදමානෙන් ඕනෝන්ට නොඑක් නොඑක් දේවල් කර කියා ගනිමින් මෙහාට මෙහාට ඇවිදින්නේ කියලා මේ ඔක්කොම ඇටසැකිලි වගේ රූපයි කියලා අපි යෝනිසෝ මානසිකාර්ය පැවැත්වුවොත් අපිට කාමච්ඡන්දේ දුරු කරගන්න බැරි වේද? බොහොම පහසුවෙන් පුළුවන් වෙනවා. ඉතින් මේ ඇටසැකිල්ලක් බඳු මේ ශරීරයත් ඒකත් අනිත්‍යයි. මේකත් දුකටයි. ඉතින් මේකත් තමන්ගේ නොවේ. මේකත් අසුබයි කියන නිරන්තර සිහිය පවත්වන්න ඕන. අන්න එතකොට අර උපන් කාමච්ඡන්දය දුරු වෙලා යනවා. ඊළඟට තවදුරටත් සඳහන් කරනවා අපිච ච ධම්මා කාමච්ඡන්දස්ස පහනාය සංවත්තන්ති. තවත් කරුණු හයක් තියෙනවා කාමච්ඡන්දේ දුරු කරගන්න උපකාරී වෙන. ඒ මොනවද? අසුබ නිමිත්තස් උග්ගහෝ, අසුභ භාවනානු යෝගෝ, ඉන්ද්‍රියේසු ගුත්තද්වාරතා, භෝජනේ මත්තඤ්ඤුතා, කල්යාණ මිත්තතා, සප්පාය කතා යනුවෙන් අට කතාවේ දක්වනවා. දසවිධං හි අසුභ නිමිත්තං උග්ගන්හන්තස්සාපි කාමච්ඡන්දෝ පහීයති. එතකොට භාවනා යටතේ විස්තර කෙරෙනවා දස අසුභ භාවනා, උද්දුමාතක විනීලක ආදී මරණයට පත්වෙච්ච කෙනෙකුගේ මృత ශරීරයක් අරමුණු කරගෙන කරන භාවනා. අන්නේ දසවිධ අසුභ භාවනා පුරුදු පුහුණු කරන්ඩ සහවන්ත වෙනවා නම් කාමච්ඡන්දය දුරු වෙලා යනවා. අසුභ භාවනානු යෝගෝ. එතකොට ඒ කිව්වේ අසුභ භාවනාවෙහි නිරන්තරයෙන් යෙදෙන කෙනාටත් කාමච්ඡන්දය දුරු වෙලා යනවා. ඉන්ද්‍රියේසු ගුත්තද්වාරතා. ඒ කිවි ඉන්ද්‍රිය සංවර කරගෙන නිරන්තරයෙන් කටයුතු කරනවා නම් ඇහැ කන නාසය දිව ශරීරයේ මනස වශයෙන් අපට ඉන්ද්‍රිය තියෙනවනේ හයක්. ඒ ඉන්ද්‍රියන්ට එන අරමුණු සුභ වශයෙන් ගන්න නැතුව ඒ අරමුණු අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් හොඳට සිහිය පිහිටුවාගෙන ඒ බාහිර වාසයෙන් හිතට ඇතුල් වෙන අරමුණු නිසා හිත කිලිටි කර ගන්න දෙන්නේ නැතුව හිත කිලිටි කර ගන්න නැතුව ඉන්ද්‍රිය සංවර කරගත්තොත් කාමච්ඡන්දය දුරු කරන්න පුළුවන්. ඊළඟට භෝජනේ මත්තඤ්ඤුතා. නුවණින් සලකලා පමන දෙන ආහාර ගැනීම. භාගතුන් වහන්සේ දේශනා කළේ කොහොමද ශ්‍රාවකීන්ට බඩ පිරෙන කම්ම මේ ආහාර අනුභව කරන්නේ නැතුව බඩ පිරෙන්න තව බත් කටවල් 4ක් 5ක් කන්න ඉඩ තියෙද්දී ආහාර ගැනීම නවත්තන්න. නවත්තලා වතුර පානය කරන්න. අන්න එතකොට තමන්ට යැපෙන පමණට ආහාර ගත්ත වෙනවා. වැඩිපුර ආහාර ගැනීමෙන් ඇති වෙන බත් මතය ඇති වෙන්නේත් නැහැ. රස තෘෂ්ණාවත් පාලනය කරගන්න පුළුවන්. අන්න මේ විදිහටත් කාමච්ඡන්දය දුරු කරගන්න පමණ දෙන නුවණින් සලකා ආහාර ගැනීම ප්‍රකාරී වෙනවා. භෝජනේ මත්තඤ්ඤුතාව ප්‍රකාරී වෙනවා. ඊළඟට කල්යාණමිතතා. කල්යාණමිතතා කියලා කිව්වේ අසුභ භාවනාව වැඩි අර කලින් සඳහන් කරපු තිස්ස තෙරුන් වහන්සේ වාගේ යහපත් කල්යාණමිත්‍රයන් වහන්සේලා ඇසුරු කරනකොටත් කාමච්ඡන්දය දුරු වෙලා යනවා. මොකද ඒ කල්යාණමිත්‍රයන් වහන්සේලා එතකොට අසුභය ගැන තමයි නිතර කියා දෙන්නේ. ඊළඟට සප්පාය කතා කියලා කිව්වේ දස අසුභ නිස්සිත සප්පාය කතා. අසුභ භාවනාවන් පිළිබඳ නිරන්තරයෙන් කරන කියන දේශනා ධර්ම කතා ඇසීමෙනුත් කාමච්ඡන්දේ දුර වෙලා යනවා. ඊළඟට ඉමේහි පන චෙහි ධම්මේහි පහීන කාමච්ඡන්දස අරහත්ත මග්ගේන ආයතින් අනුපාදෝ හෝති. මේ කරුණු හයෙන් මේ ධර්මතා පුරුදු පුහුණු කිරීම තුළින් දුර වෙලා යන කාමච්ඡන්දේ අරහත් මාර්ගඥානය ලැබීමේදී තමයි නැවත නූපදන ආකාරයට ඉතිරි නැතුව ප්‍රහාණය වෙලා යන්නේ කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහකට බලන්න අපිට මේ එකම කාමච්ඡන්ද නීවරණය හරි සංසිඳුවා ගන්න පුළුවන් වුණොත් ඒක දුරු කර ගන්න පුළුවන් වුණොත් කොතෙක් දුරට ආනිසංස ලැබිය හැකිද? සමත විපස්සනා වශයෙන් හිත වඩලා කාමච්ඡන්දේ දුරු කරගත්තොත් අරහත් මාර්ගයේ දක්වාම හිත වඩා ගත්තොත් මේ ජීවිතයේ තුල කාමච්ඡන්දේ ප්‍රහාණය කිරීමෙන් අරහත් මාර්ගඥාන උපදවාගෙන සකල විද දුක්ඛයන්ගෙන් අත මිදෙන්න පුළුවන්. ඉතින් එච්චර ආනිසංසයක් ලබන්න පුළුවන් මේ කාමච්ඡන්ද නීවරණය කියන එකම ධර්මතාව තේරුම් අරගෙන ඒ කාමච්ඡන්ද නීවරණේ දුරු කරගන්න කටයුතු කරන ශ්‍රාවකයන්ට. ඊළඟට දැන් තවත් නීවරණ හතරක් තියෙනවනේ නේද? ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡාවසේ. ඉතින් අපිට දැන් මේ කාල වේලා හැටියට ඒ අනිත් නීවරණ ගැන විස්තර කරන්න තරම් වෙලාවක් නැහැ. එතකොට මේ කාමච්ඡන්ද නීවරණය පමණක් ගත්තත් ඒ කාමච්ඡන්ද නීවරණය දුරු කර ගැනීමෙන්ම බොහෝ ආනිසංස ලබන්න පුළුවන් කියන එක අපිට පැහැදිලි වෙනවා. ඊළඟට සඳහන් කරනවා සතිපට්ඨානෙ පුරුදු කරන ශ්‍රාවකයන් ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. තමන් තුල පවත් කාමච්ඡන්දය ඇති වෙච්චාම රාගයක් ඇති වෙලා හිතේ පවතිනකොට ඒකත් දැන ගන්නවා. ඒක නැති කරන ආකාරයත් නැති වෙලා යන ආකාරයත් දැන ගන්නවා. ඊළඟට වෙනත් කෙනෙක් තුල කාමච්ඡන්දය ඇති වෙච්චාම ඒකත් දැන ගන්නවා. ඒකයි බහිද්ධාවා. වෙනත් කෙනෙකුගේ චිත්තසංතානය තුල කාමච්ඡන්දය ඇති වෙලා පවතිනකොට ඒකත් දැන ගන්නවා. ඒක දුරු කරලා දෙන්නත් තමන්ට උපකාර වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට අපිට දක්වන්න පුළුවන්. භාගිතුන් වහන්සේ වැඩි ඉන්න කාලේ හිටිය වංගීස කියලා ස්වාමින් වහන්සේ නමක්. මේ වංගීස ස්වාමින් වහන්සේ රහත් වෙන්න ඉස්සෙල්ලා මහාන වෙන්න ඉස්සෙල්ලා ගිහි කාලේ හිට වෙන කවියෙක් හැටියට බොහොම සුන්දර වාසයෙන් ලෝකේ අරමුණු දකින්න පුරුදු පුහුණු කරපු කෙනෙක්. ඉතින් මේ පැවිදි වංගීස ස්වාමින් වහන්සේ පැවිදි වුණායින් පස්සෙත් ලස්සන කාන්තාවන් දැක්කහම විටින් විට මේ ස්වාමින් වහන්සේගේ හිතේ රාගය ඇති වෙනවා. දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේත් එක දානෙ ගෙදරකට වැඩම කරලා හිටියා මේ වංගීස ස්වාමීන් වහන්සේ. ඉතින් වංගීස ස්වාමීන් වහන්සේට දානෙ බෙදන්න ආපු ලස්සන තරුණ කාන්තාවන් දැක්කහම හිතේ රාගය ඇති වුණා. ළඟ හිටිය ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කළා. එතකොට බලන්න මේ ස්වාමීන් වහන්සේ කාමච්ඡන්දය ඇති වෙච්චහම හිතේ සිහිය පිහිටුව ගත්තා. අර භාගිතුන් වහන්සේ පළවෙනියෙන්ම කරන්නේ කියලා වදාලා දෙය කළා. කාමච්ඡන්දය ඇති වෙච්චහම සිහිය පිහිටුවා ගන්නයි කියලා නිවදාලේ එක කළා. සිහිය පිහිටුවාගෙන ළඟ හිටපු ආනන්ද ස්වාමින් වහන්සේට මතක් කළා, ගෞතමයන් වහන්ස, මගේ හිතේ මෙන්න මේ ලස්සන අරමුණු දැකීමෙන් හරියට මායාව විදින ඊතල වාගේ මගේ හිතේ රාග සිතිවිලි ඇති වෙනවා. අනේ මට මේක දුරු කරගන්න උපකාරී වෙන්න කියලා කියා හිටියා. එතකොට ආනන්ද ස්වාමින් වහන්සේ මොකද කළේ? වංගීස ස්වාමින් වහන්සේට සිහිය පිහිටුවා ගන්න කරුණු කාරණා මතක් කළා. අරමුණු සුභ වශයෙන් දකින්න එපා, අසුභ වශයෙන් බලන්න, ලස්සනයි කියලා හිතන්න එපා, ඒවා අනිත්‍යයි කියලා හිතන්න, ඒවා දුකටයි තිය කියලා හිතන්න, අනාත්මයි කියලා හිතන්න, ඒවා සුන්දර හැටියට දකින්න එපා, සතර මහා ධාතු ඒවා කියලා ඔහම කරුණු කාරණා පැහැදිලි කළාම මොකද උනේ? වංගීස ස්වාමින් වහන්සේට අර සුභ සංඥාව දුරු කරගෙන ධර්මයේ හිත පිහිටුවා ගන්න පුළුවන් වුණා. ඉතින් අන්න ඒ වගේ වෙනත් කෙනෙකුගේ సంతානෙහි කාමච්ඡන්දය ඇති වෙච්චහමත් ඒකත් තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන එයාටත් අපට පුළුවන් උපකාරී වෙන කාමච්ඡන්දය දුරු කර ගන්නට. ඉතින් මෙන්න මේ විදිහට මේ කාමච්ඡන්දය කියන ධර්මතාවත් හේතුන් නිසා හටගෙන හේතුන්ගේ අභාවයෙන් අභාවයට පත්වන දෙයක් කියලා දකින්න ඕන. සුබ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරයත් නිසා ඇති වෙන කාමච්ඡන්දය අසුබ නිමිත්තත් යෝනිසෝ මානසිකාරයත් නිසා නැති කරන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධයෙන් මට තරුණ වෛද්‍යවරයෙක් මොහොම ලස්සන කතාවක් කිව්වා. ඒ වෛද්‍යවරයාට කාමච්ඡන්දේ කාලෙකදී බහුල වශයෙන් ඇති වෙලා තියෙන. ඉතින් යාට හිතා ගන්න බැරි වෙලා තියෙනවා. අනේ මේ කාමච්ඡන්දේ නැති කර ගන්න පුළුවන්ද? රාගය හිතෙන් අයින් කර ගන්න පුළුවන්ද කියලා. පස්සේ ඉතින් යාට සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙක් උපදෙස් දීලා තියෙනවා. සුබ වශයෙන් බලන තැනදී මේක අසුබ වශයෙන් බලන්න. ඒ සුභ සංඥාව හිතින් දුරු කරන්න. ආන්න එතකොට අසුභ නිමිත්ත හිත පිහිටුවාගෙන ඒ රාගසිත නැති කර ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ තරුණ වෛද්‍යවරයා මේ විදිහට නුවණින් සැලකීම තුළින් ඒ වෛද්‍යවරයාට කාමච්ඡන්දේ පාලනය කරගන්න පුළුවන් වුණා කියලා වෛද්‍යවරයා මතක් කළා. ඉතින් අන්න එතකොට අපිට පේනවා හේතුන් නිසා හටගන්නා මේ කාමච්ඡන්දේ හේතුන්ගේ වෙනස් වීමෙන් වෙනස් කරන්න පුළුවන්, නැති කරන්න පුළුවන්, දුරු කරන්න පුළුවන්, ඒ වගේම මුළුමනින්ම ප්‍රහාණය කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට කාමච්ඡන්දයත් නැත්නම් මේ හිතේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නිසා ඇති වෙන ආශාවත් වෙනස් වෙන දෙයක්, වෙනස් වෙන අරමුණක් කියලා අනිත්‍ය ධර්මතාවක් හැටියට දකින්න ඕන. අන්න ඒ විදිහට සිහිනුවන පිහිටුවාගෙන ඒ ධර්මතාවම විපස්සනා කරලා සතර මග සතරඵල පිළිවෙලින් අජරාමර සංඛ්‍යාතුතුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගන්නටත් අපට මේ ධම්මානුපස්සනා සතිපට්ඨානය තුළ විස්තර කෙරෙන නීවරණ විපස්සනා උපකාර කර ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙතෙක් වේලා මේ ධම්මානුපස්සනාවේ නීවරණ පර්යය තියෙන කාමච්ඡන්ද නීවරණයේ ඇසුරින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත් කුසල සම්පත්තිය අපි සෑම දිනාටම මේ කාමච්ඡන්දේ ප්‍රහාණය කරගෙන මේ කාමච්ඡන්දේ නිසා අප්‍රමාණ කාලයක් වින්දා වූ සියලු සසර දුකින් අත මිදිලා අජරාමර සංඛ්‍යාතුතුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්නටම හේතු ආසනා වේවා කියා ප්‍රාර්ථනා කරගනිමු. අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ බදුල්ල හාලියල 10:90 පදිංචි විශ්‍රාමලත් ගුරුමාපිය දෙපළ වන YMPB යාපා මහත්මා සහ MRM හීම්මණිකේ මාතා විසින් ඒ දෙපළගේ අභාව ප්‍රාප්ත දෙමව්පියන් ඒ වගේම අපවත් වී වදාළ තම සොහොයුරෙකු වූ පූජ්‍යපාද ගලවුඩ මේධංකර හිමිපාණන් වහන්සේ සහ අභාව ප්‍රාප්ත සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ බලාපොරොත්තු වෙනුයි. ඒ නිසායි ජනිත කරගත් ආ සියලු පුණ්‍ය ධර්මයන් ඒ අපවත් වී වදාළ ස්වාමින් වහන්සේ ප්‍රධාන ඒ දෙපාර්ශ්වයේම මව්පිය ඥාති ගුරුවරු හිත මිත්‍රාදීන්ට අත්පත් වේවා. මේ පින් අනුමෝදන් වන්නා වූ ඥාතිවරුන් සුවපත් භාවයට පත්ව නිවනින් සැනසෙත්වා පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සිද්ධ කරගත්තා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන් දෙවියන්ටත් අත්පත් වේවා. දේවෘතුතුම් නිවනින් සැනසෙත්වා පිං අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. සිද්ධ කරගත්තා මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන්ද තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන්ද ඉපින්වත් ගුරුමාපිය දෙපළ වන යාපා මහත්මා සහ හීන්මණිකේ මාතා ප්‍රධාන මේ බණ ඇසූ සෑම දිනාටම මේ කුසල ධර්මයන්ගේ බලෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසෙන්න මේ කුසල සම්පත්තියේ හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සුවපත් වේවා, අපතක් ශාන්තියක් වේවා.
සාදු සාදු සාදු. ඒ උතුම් සද්ධර්ම දේශනාව පවත්වා වදාළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කුරුණෑගල ඇහැටුවැව කදුරුවැව ධර්මරාජගල ආරණ්‍ය සේනාසනාධිපති මහා විහාරීය ශ්‍රී විනයාලංකාර ශ්‍රාවක සභාවේ ගරු අනුශාසක පූජ්‍යපාද නාවල ධම්මානන්ද ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිදු කරන්නා වූ මේ උතුම් ශාසනික මෙහෙය තවත් බොහෝ කලක් සිදු කිරීමට අවැසි ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි අප සියලු දෙනාම එක්ව ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එත් සමගින් බෞද්ධයා ගුවන් විදුලිය ඔබ වෙත සන්නිවේදනය කළ එම උතුම් දායකත්ව ධර්මදේශනාව මෙලෙසින් නිමාවට පත්වෙනවා. පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.
මනසත් මසසත් එකසේ සුදීප්ත කරමින් මෝහන්දකාරේ අඳුරු තිමිරපට විනිවිදින්නට ඇසෙනා සම්බුද්ධ භාෂිතය. බෞද්ධයා ගුවන් විදුලි ධර්මදේශනාව.